समन्ताचक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुवेसा रज्ज विशारदस्स सब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मसामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुवेसा रज्ज विशारदस्स सब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मसामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दशबलधरस्स चतुवेसा रज्ज विशारदस्स सब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मसामिस्स तथागतस्स सब्बन्युनो सम्मा सम्बुद्धस्स साधु साधु साधु
සම්මා සම්බුදු සරණයි සුපින්න ඔබ හැම දිනාටම අදත් අපි සූදානම් ත්‍රි සද්ධර්මෙහි ඔබට ගැටලු සහගත තැන් තිබේ නම් ඒවා සැක ඇති තැන් ලෙස සලකා එවන් සැක ඇති තැන් සැකහැර දැනගැනීමේ උතුම් වැඩසටහන ආරම්භ කරන්න මේ වැඩසටහන නම් කරන්නේ කංකා විතරණී නමින් අද වන විට ලංකාවේ විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වෙමින් හැම දිනාගේම ගරු බුහුමන් ලැබමින් බොහෝ දෙනාගේ ආශිර්වාද මැද මම හිතනවා අද අපි ක්‍රියාත්මක කරන්නේ දසවැනි වැඩසටහන. මේ දසවැනි වැඩසටහනේ සදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ නව ශ්‍රී ලංකාවේ පදිංචි කුමුදුනි ලියනගේ මහත්මිය. එතුමිය බොහෝම දහමට නැඹුරු වෙච්ච ශ්‍රද්ධාකාමී පින්වතියක්. ඇය තමන්ගේ මිය පරලෝයන්ට යෙදුණු ආදරණීය මෑණියන් එල්සී අබේවික්‍රම මෑණියන් වගේම සුමති අබේවික්‍රම ආදරණීය පියාණන් වගේම දීප්ති අබේවික්‍රම ආදරණීය සහෝදරයන්න් සිහිපත් කරගෙන අද මේ වැඩසටහන සඳහා සැදැහැති දායකත්වය දක්වනවා ඈත දුරු රටක ඉඳගෙන. ඇය මේ පිළිබඳව බලාපොරොත්තු සහගතව අපට ආයාචනා කරේ ආරාධනා කළේ අනේ මට මේ අවස්ථාව ලබා දෙන්න මේ උතුම් ධර්ම දාණයට කියලා. පසුගිය දෙසැම්බර් මාසේ අපි මෙල්බර්න් නුවර සංචාරය කරපු අවස්ථාවේ නව ශ්‍රී ලංකාවේ සිට මෙල්බර්න් නුවරට මාහට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඒ නිසා අපේ මේ වැඩසටහනට බොහොම හෘදයාංගම සුබපතන මේන් විපුල ඵල ප්‍රයෝජන ලබා ගන්නා බොහෝ දෙනා අතරින් කෙනෙක් තමයි අපේ කුමුදුනි ලියනගේ මහත්මිය. නිරතුරුවම බෞද්ධ නාලිකාවේ වැඩසටහන් පරිශීලනය කරන නොයසෙන මේවා අසා ශ්‍රවණය කර ජීවිතේ යම් යම් දේ එකතු කර ගන්නා කෙනෙක් ඇය. ඒ අයවත් සිහිපත් කරගෙන අපි අද දවසේ වැඩසටහන ආරම්භ කිරීමට සූදානම්. අදත් සුපුරුදු පරිද්දෙන් වැඩසටහන මෙහෙවීම සඳහා නැත්නම් අපේ සැක ඇති තැන් සැකහැර දැනගැනීම සඳහා ප්‍රධාන සම්පත්දායකයන්න් හැටියට මෙහි සංකල්ප දායකයා හැටියට මේ වැනි වැඩසටහනක් දියත් කරන්නට අපිත් එක්ක අත්වල බැඳගත්තු බොහෝ ධර්ම කාරණා පිළිබඳව සුපිරුත නැති නැත්නම් ඒ පිළිබඳව හොඳ හදාරා දැනගත්තු ඥානයක් ඇති ඒ හරහා තමන් ලබාගත්තු ධර්මඥානය බොහෝ දෙනෙකුට හිත වැඩසුව පිණිස නොමිලේම බෙදා හදා දෙන්නට බොහෝ වෙහෙසගෙන කටයුතු කරන ලංකාවේ සතර දිග් භාගයේම බොහෝ තැන්වල ගමන් කරමින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සමාජගත කරන්නට වෙහෙසෙන සමින්ද රණසිංහ මහත්මයා අදත් අපිත් එක්කතු වෙලා ඉන්නවා. අපි එතුමන්වත් ආයිබුවන් තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා. සුපින්වත්නි, පසුගිය දින වල නැත්තම් සතියකට කලින් පහුගිය අවසාන සතියේට කලින් සතියේ අපි ඔබත් එක්ක කතා බහ කළේ දානේ පිළිබඳව, දානේ දෙන ආකාර පිළිබඳව, දානේ විවිධාකාර වූ වර්ගීකරණයන් පිළිබඳව. අපි ශ්‍රද්ධාවෙන් සකසා දන් දීම කියන කාරණාව, සද්ධාවෙන් දන් දීම කියන කාරණාව අද දවසේ පහදා ගන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් සැකහැර දැන ගන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම මම කැමති සප්පුරිස දාණය නැත්නම් සද්ධාවෙන් දීම සකසා දීම කොයි ආකාරයෙන්ද අපිට විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ කියලා සමින්ද මහත්මයාගෙන් අහලා දැනගන්න.
අපි කලින් අවස්ථාවේදී සත්පුරුෂ දාන සූත්‍රය අංගුත්තර පංචක නිපාතේ 280 වෙනි පිටුවේ සඳහන් වෙන ඒ සූත්‍රය සාකච්ඡා කරමින් සාකච්ඡා කිරීම ආරම්භ කළා. ආරම්භ කරලා මේ තිරේ දැක්වෙන්නේ සූත්‍රයයි. එහිදී අංග පහක් සඳහන් කරනවා සත්පුරුෂ දාන අංග වශයෙන්. මේ දාන අංග පහ අති විශේෂයි. අනික් තවත් කරුණු තිබුණත් සත්පුරුෂ දානයට භාගතුන් වහන්සේ විශේෂයෙන් මේ දාන අංගවල වෙන වෙනම විපාක සඳහන් කරනවා. සද්ධාවෙන් දන් දුන්නාම ලැබෙන්නේ මොනවද? නියමිත ආකාරයෙන් දානයක් දුන්නාම ඒ දානයේහි විපාකය යම් තැනක ලැබෙනවා නම් ඔහු මහා ධනවතෙක් වෙනවා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. ලෞකික වශයෙන් ධනවතෙක් වෙනවා, මහා භෝග සහිත පරපුරක ඉපදෙනවා. ඉතින් ඊට අමතරව සද්ධාව කියන ගුණාංගය නිසා ඔහුට විශේෂ වර්ණයක් සහිත අනුන්ට ප්‍රියමනාප වූ ශරීරයක් සහිතව උපදිනවා. මේක විශේෂම කාරණාවක්. ඊට අමතරව සකසා දන් දීම කියන කාරණාව කෙටියෙන් සඳහන් කරනවා මේ සූත්‍රයේදී. ඒ සකසා දන් දීම නම් වූ අංගය සහිතව සත්පුරුෂ ආකාරයෙන් දානය පූජා කළාම ඒ පුද්ගලයාට විශේෂ ආනිසංසයක් ලැබෙනවා. තමන්ගේ භාර්යාව, එහෙම නැත්නම් දරුවෝ, තමන්ගේ සේවකයෝ, තමන්ගේ හිතවතුන් ඒ සියලුම දෙනා තමන් කියන වචනයට අවනත වෙනවා. තමන් කියන වචනේ අහන්න ඕනි කියලා හිත යොමු කරනවා. ඒ වචනය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා තමන්ගේ මේ ඥානය මෙහෙවල උත්සාහයක් කරනවා කියන කාරණාව අති විශේෂයි. මොකද අපිට අද බොහෝ දෙනෙක්ට මුහුණ පාන කාරණයක් තමයි මේ කියන දේ අහන්නෙත් නැහැ, ඇහුවත් කරන්නේ කොහොමද කියලා හිතන්නෙත් නැහැ. ඉතින් මේ වගේ කරුණු කීපයක්ම තියෙනවා. නමුත් මේ කාරණා කෙටියෙන් සාකච්ඡා කරාට යම්කිසි කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි මේ සකසා දන් දීම කියන තනි වචනේ කොහොමද වෙන්නේ කියන එක. ඉතින් දැන් සද්ධාවෙන් දන් දීම සහ සකසා දන් දීම කියන කාරණා දෙකම එකටම කතා කරනවා නම් දැන් අද අපිට පේනවා මේ සංඝයා වහන්සේට හෝ භාගතුන් වහන්සේට දානය පූජා කිරීමේදී බොහෝ දෙනෙක් ජීවමාන සංඥාව නැතුව පූජා කරන්නේ. බුදුරජාන් වහන්සේට නම් පූජා කරලා ජීවමාන සංඥාව නැහැ කියලා කියන්න පුළුවන් බොහෝ දෙනෙක්ගේ. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේගෙන් දානය පූජා කිරීම කරන්න අවසර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් භික්ෂුන් වහන්සේලා ජීවමාන වැඩවෙස නිසා එහෙම අවසර ගැනීමක් සිද්ධ වෙනවා. නමුත් බොහෝම සද්ධාවෙන් ගෞරව සහිතව පූජා කරන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා නැහැ. දැන් බුරුමය වගේ රටක නම් අපි දකිනවා බෞද්ධයෝ යම් පූජාවක් කරන්නේ දන ගහලා. හිටගෙන නිකන් හිටගෙන පූජා කිරීමක් කරන්නෙත් නැහැ. යන්තම් නැමිලා පූජා කිරීමක් කරන්නෙත් නැහැ. ධනිස් දෙකම බිම තබලා බොහෝම ගෞරවයෙන් තමයි පූජාවක් කරන්නේ. ඊට අමතරව
සමාවෙන්නේ තායිලන්තය වගේ රටවල නම් මං හිතන්නේ මේ ස්වාමිනාස්සේ ඉන්න තැනටත් ධන ගහගෙනමයි දිගටම ඉන්නේ. මේ දෙපයින්නේ නෑ අය
ධනෙසින් එන්නේ. ඉතින් ඒ ගෞරවය විශේෂාංශයක් සහිතයි. මොකද සද්ධාව කියන එක උපරිම මට්ටමකට ආවහම තමයි එවැනි ගෞරවයක් දක්වන්න තමන්ගේ හිත නැමෙන්නේ. ඉතින් ඊට අමතරව භික්ෂුන් වහන්සේ නමක් සමග සාකච්ඡා කිරීමේදී පවා ප්‍රශ්නයක් ඇහුවත් මේ දෑත් එකතු කර බොහොම මේ විශේෂයක් දක්වනවා පිළිතුරු දීමේදී කතා කිරීමේදී වගේ කාරණාවලදී. ඉතින් ඊට අමතරව මේ සකසා දීම ගැන කතා කරද්දී අපි දැන් යම් පුද්ගලයෙකුට පූජාවක් කරනවා නම් දෙයක් දෙනවා නම් අපි තුම ආහාර වේලක් දෙනවා නම් ඒ පුද්ගලයා පිළිබඳව අප තුළ තියෙන මැනීම නැත්නම් ගෞරවය අනුව තමයි අපි තීරණය කරන්නේ මොන වගේ ස්ථානයක ඒ පූජාව කරනවද. එහෙම නැත්නම් අපි හිතමු අමුත්‍යකුට සංග්‍රහ කරනවා කියලා. දැන් මේ දානය කියන්නේ සාංගික දානය විතරක් නෙමෙයි. බොහෝ දෙන් දැන් සතෙකුට දන් දුන්නත් සකසලා දෙනවා නම් පින වැඩි. මොකද බැරි වෙලාවකත් දැන් සතෙකුට නොසැලකිල්ලෙන් දන් දුන්නොත් එහෙම ඒ දානය නම් අපිට පළදෙන යම් මොහොතක අපිටත් හම්බෙන්නේ මේ විදිහටම තමයි. විසි කරනවා වගේ හම්බෙනවා. ඒ නිසා කාට දුන්නත් සකසලා දෙන එක වටිනවා. නමුත් දැන් විශේෂයෙන් අපි අමුත්තෙකුට සංග්‍රහ කරද්දී පේන දෙයක් තමයි දැන් අපි තීරණය කරනවා ඔහුගේ තරහwidetildeම. ඔහු අපි ගැන මොන විදිහට හිතන්න ඕනේද කියලා ඒ වගේ අපේ නම්බුව රැක ගැනීම. ඒ වගේ හැමදේම කල්පනා කරලා ඔහුට ලොකු සැලකිල්ලක් දක්වනවා නම් අපි විශේෂ ස්ථානයක මේ වගේ මේසයක මේ වගේ ආසන පනවල මේ වගේ පිඟම් භාණ්ඩ පාවිච්චි කරලා තමයි මේ ආහාර වේල සකසන්නේ කියලා තීරණයක් කරනවා. ඉතින් ඒකෙදි සමහර වෙලාවට අපිට පේනවා මේ විශේෂ අමුත්තෙක් ආවහම අපි සලකන තරම් බුද්ධ පූජාවවත් කියන්නේ නැහැ. ඉතින් ඒක හොඳටම පේන්න තියෙනවා මේ තමන් විමසලා බලන්න බොහෝ තැනක අද ලංකාවේ දකින්න ලැබෙන දෙයක්. භාගතුන් වහන්සේට මේ ගෙදෙටෙන විශේෂ අමුත්තෙකුට තරම්වත් ලොකු සැලකීමක් දක්වන්නේ නැහැ. මොකද භාගතුන් වහන්සේ දැන් මෙතන නැහැ කියන සංඥාව නිත්‍ය නිසා වෙන්නද කියලා හිතනවා.
පිළිමේකට පමණයි වදින කියන එක.
පිළිමේකට පමණයි. ඉතින් දැන් එහෙම ඉතින් මැටි වලට වැඳලා ආනිසංසයක් එනවා කියලා කොහෙවත් කියලා නැහැ. නමුත් ඒ පිළිම වහන්සේ අපි උපයෝගී කරගන්නේ භාගතුන් වහන්සේ වෙනුවට. භාගතුන් වහන්සේ වෙනුවට කියලා කියන්නේ භාගතුන් වහන්සේ වැඩ හිටියානම් දන් දෙන ක්‍රමයටම දන් දෙන්න ඕනේ. ඉතින් එතනදී දැන් බොහෝ තැනක අපි දකිනවා කුඩා භාජන වලට මේ කුරුල්ලෙකුට කන්න වගේ ඉතාම කුඩා මේ භාජන පාවිච්චි කරනවා. ඊට අමතරව සමහර භාජන බොහෝ කල් පරණයි, බොහෝ කාලයකින් හොඳට මැදලා පිරිසිදු කරලා නැහැ. ඒ නිසා මල බැඳිලා තියෙනවා. සමහර ඔය පිත්තල භාජන වගේ ඒවායි මේ
ඔක්සයිඩ් වගේ හැදිලා.
ඔව් එහෙමයි, ඔක්සයිඩ් එහෙම හැදිලා මේ ඉතාම දුර්ගන්ධ තත්වයකුත් තියෙනවා ඒ නිසාම. ඉතින් සමහරලාට අර එකම භාජනයකට සියලුම දේවල් බත් සහ ව්‍යංජන බෙදනවා. දැන් අද කාලේ අපේ ගෙදෙට්ට එන අමුත්තෙකුට අපි පිඟානකට බෙදලා දෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අගෞරවයක් හැටියට සලකන්නේ. එහෙම බෙදලා දෙන්නේ කම්කරුවෙකුට විතරයි ගොඩක් ගෙවල් වල. ඒ මොකද ඒ පුද්ගලයා වෙනුවෙන් විශේෂ සැලකීමක් කරන්න බැරි නම්. ඉතින් ඒ වගේ මේ අනිත්‍යනේ තමයි මේ භාජන හොඳින් තෝරා ගැනීම කරන්න ඕනේ. ඒකෙදි මේ කියන්නේ මේ පොහොසතුන්ට තියෙන මිල අධික භාජන අපි සකසන්න ඕනේ කියන එක නෙමෙයි. තමන්ට පුළුවන් උපරිම මට්ටමින් තමන් සකසා ගැනීම කරන්න ඕනේ.
තියෙන භාජනේ හැරි පිරිසුදුවට
පිරිසුදු කරලා අනිත් එක තමයි දැන් සෝදා පිරිසුදු කරලා තෙත මාත්තු කිරීමත් ඉතාම වැදගත්. දැන් සාමාන්‍යයෙන් ගෞරව සහිතව දෙද්දී වටේටම වතුර බින්දු තියෙද්දි දීම ඉතාම හොඳ දානයක් හැටියට සාමාන්‍යයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා දැන් වතුර තෙත මාත්තු කරලා යම් මට්ටමකට වියලලා මේ සේදීමෙන් පසුව පිරිසිදු කරලා දෙනවා නම් ඒකත් ගෞරවයක් හැටියට සැලකෙනවා.
ඉතින් මේ මට සාමාන්‍යයෙන් මේ පිළිබඳව හොඳ පාඩමක් ලැබෙනවා. ඔය සාමාන්‍ය මේ තරුපහේ තරුපන්ති හෝටල් වලට ගියාම හෝ සාමාන්‍ය හොඳ රෙස්ටෝරන්ට් එකකට ගියාම කෑම අපිට මේ කෑම ටික එනකන් ඉස්සලා පිඟම් බෙදාගෙන නේ පිඟම් හැම එකක්ම උණු වතුරෙන් සෝදලා পেපර් සර්විට් එකකින් පිසදමා ගෙනත් දෙන්නේ. ඒ ගිහි අපිට. ඉතින් බුදු පියාණන් වහන්සේට අපි ඊට වඩා කොච්චරනම් ගෞරව දක්විය යුතුද?
ඒක තමයි, ඒක තමයි. අනිත් එක දැන් ඒ කියන්න තියෙන්නේ දැන් ඒ සකසා දන් දීම කියන එකේදී තමන් තෝරාගන්න භාජන ගැන සැලකිලිමත් වෙන එහි ප්‍රමාණය සහ පිරිසිදුකම් පිළිබඳව. ඊට අමතරව මේ හැඳි සහ ගෑරුපු ආදී දේවල් තබනවා නම් දැන් මූලික වශයෙන් අපි යමක් බෙදලා පූජා කරනවා නම් ඉන් පසුව බෙදා ගැනීම සඳහා පහසු ආකාරයට හැඳි තබනවා නම් දැන් දකුණු අතින් ආහාර වළඳන පුද්ගලයෙකුට ඒ පුද්ගලයා ආහාර ගනිද්දී නැවත බෙදා ගන්නවා නම් වම් අතින් බෙදා ගන්න. ඒක තමයි සුදුසු විදියට හිතලා ගන්න ඕනේ. ඉතින් එතකොට දැන් වම් අතින් ගන්න දේවල් වම් අතට සුදුසු ආකාරයට ඒ දිශාවට තබන්න ඕනේ. දැන් අත සෝදන භාජන තියෙනවා නම් දකුණු අත පැසින් දකුණු පැසින් තබන්න ඕනේ. ඉතින් ඒ වගේ දැන් තමන් සකස ගන්න ඕනේ ඒ විදිහේ පහසුව. ඒ කියන්නේ අපි පූජා කරන පුද්ගලයාගේ පහසුව සිටීම තමයි මේ සකසීම කියලා කියන්නේ.
ඔව්.
ඉතින් දැන් සමහර කාරණා කියන්න තියෙනවා. දැන් පළතුරු හැම සකසද්දී සමහරු මේ ලෙලි පිටින් අර බොහෝ සෙයින් අපිට දකින්න හැම වෙනවා ඒ වගේ පූජාවන් මේ දේවාලවල දෙවියන් සඳහා පූජා කරනවා. මම කියන්නේ දෙවියන්ටවත් එහෙම පූජා කරන එක සුදුසු නෑ.
ඒකට අපි කියනවා ගෙඩි පූජා
කියලා. ඔව් ගෙඩි පූජා. එන්නේ කපලා ලෙලි පිටින් ගොඩ ගහලා මේ කිසිම සකසීමක් නැතුව හොඳින් සකසපු බුද්ධ පූජාවක ඡායාරූප අපි ඉදිරියේදී පෙන්නනවා. ඉතින් එතකොට තමන්ට අදහසක් ගන්න පුළුවන් සකසල දන් දෙන්නේ කොහොමද කෙනෙකුට පහසුවෙන් දැන් ඇට ඉවත් කරලා ලෙලි ඉවත් කරලා පහසුවෙන් වැළඳීම සඳහා පූජාවක් කරන්නේ කොහොමද කියන එක. අනිත් කාරණේ තමයි දැන් මීපැණි වගේ දේවල් පූජා කරනවා නම් බොහෝ දෙනෙක් සමහරට ඉටි සමග පෙරන්නේ නැතුව විශාල භාජනයක් සමහරට බෝතලේ පිටින්ම පූජා කරනවා. ඉතින් එහෙම කරන්නේ නැතුව දැන් බෝතලේ ඉටි සමග කෙනෙකුට දුන්නාම එය පෙරන්න වෙනම භාජනයක් ඕනේ, පරිහරණය කරන්න වෙනම
වැඩ ගොඩයි.
ඔව්, විශාල වැඩ ප්‍රමාණයක් තමන් කරගන්න ඕනේ. ඒ එහෙම වැඩ ප්‍රමාණයක් ඒ පූජාව ලබන පුද්ගලයාට ලබා දීම නෙමෙයි සකසනවා කියලා කියන්නේ. තමන් විශේෂයෙන් පිරිසිදු කරලා පෙරලා විශේෂ භාජනයක පරිහරණය කරන සුදුසු ආකාරයෙන් පූජා කිරීම තමයි ඒ විශේෂ කාරණාව. ඉතින් ඒ කාරණාව මේ සැකසීමේදී විශේෂයෙන්ම කියන්න ඕනේ. තවත් කාරණාවක් තියෙනවා, මේ බොහෝ දෙනෙක් ලුණු ඇඹුල් බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද පූජා කරන බොහෝ මාළු පිණි නැත්නම් මේ ව්‍යංජනවල ලුණු එක්ක මදි එක්ක වැඩි ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් තමන් ඉතාම හොඳ ප්‍රණීතාකාරයට දන් දෙන්න ඕන කියලා තියෙනවා. ඉතින් ලුණු ඇඹුල් බලන්න මැලි වෙනවා කියලා කියන්නේ කවදාවත් බලන්න නැත්නම් හොඳයි. දැන් දානේ දීලා ඉවරලා ලුණු බල්ලා ලුණු වැඩි නම් එහෙම ඉතින් පසුතැවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එහි පෙරියතකමක් ඕ මේ අගෞරවයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන් සැකසීම සඳහා රස බැලීම. තමන් ආහාර ගැනීමක් කරන්න නෙමෙයි කියන්නේ. සැකසීම සඳහා රස බලලා විශේෂයෙන් හොඳ ආකාරයට සැකසීම.
එතකොට මේ සමිඳු මහත්තයා දැන් මේ හුංචි ප්‍රමාණයක් දානය සඳහා තැබීම සාගික කිරීම හොඳද නරකද කියලා අපි අහනවා නම් විශේෂයෙන් මේ අපි දකිනවා නිවසකට අපි ස්වාමීන් වහන්සේලා වැඩම කරලා සදාතුක කරඬුවක් තැම්පත් කරලා ඒවත් පිළිවෙත් කරාම වුණත් දාන එකදී. එහෙම නැත්නම් අපි විහාරස්ථානෙට ගෙනහිල්ලා අර විහාරයේ කැපකරුවෙක් ඉන්නවනේ ඕනෑම විහාරස්ථානයක. ඉතින් ඒ කැපකරුවා බෙදලා ගන්න ඔය කැපකරුවාට සාපේක්ෂයි බෙදෙන ප්‍රමාණය. නමුත් අපිට පුළුවන් නේද යම් නිශ්චිත ප්‍රමාණයක් සනිටුවන් කරගන්න මේ මහා ලොකු බේසමකට බත් බෙදාගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට පිළිගන්නන්න බුදු පියාණන් වහන්සේට පුංචි පාත්‍රයකට ඔන්න අපි තිබ්බා කියන වගේ චුට්ටක් බෙදලා චුට්ටක් මේ මේ පූජා කරලා එනවා. ඒ වගේම සාංගික කරනකොටත් ඒ ආකාරයෙන්මයි. ඒක හරිද වැරදිද?
ඒක මේ තමන්ගේ තණ්හාව නිසා කරගන්න මහා ආලාභයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ලොකු පාඩුවක්. මොකද දැන් විශාල ප්‍රමාණයක් වෙනවා. සමහර වෙලාවට ගිහියන්ටත් එක්ක මේ මේ විශාල ප්‍රමාණයක් වෙනවා.
ගෙවල් වලට බෙදන්නත් එක්ක
නේද? බෙදන්නත් එක්ක වෙනවා. ඔව්. ඉතින් එතනදී කියන්න තියෙන්නේ මේ දැන් සාංගික කරන්න බයයි. බොහෝ ප්‍රමාණයක් පෞසිද්ධ වෙනවා කියලා. ඉතුරුනොත් පෞසිද්ධ වෙනවා. ඉතින් දැන් ඒ වගේ මිත්‍යා මත නිසා මේ දැන් ස්වාමීන් වහන්සේලා දහනමක් විසිනමක් වඩින මේ මේ ලොකු පූජාවකට පවා දානයකට පවා ඉතාම කුඩා භාජනවල සාංගික වීම සඳහා තැම්පත් කරලා තියෙනවා දකින්න හම්බ වෙනවා. ඉතින් ඒක ඒ තරම්ම ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක් හැටියට දකින්න අමාරුයි. තමන්ට පුළුවන් නම් චේතනාව පිහිටවන්න යම් පමණ භික්ෂුන් වහන්සේලා වඩිනවනම් ඒ ප්‍රමාණය භික්ෂුන් වහන්සේලාට යම් ප්‍රමාණයක් පූජා කරනවා නම් ඒ බෙදෙන සියල්ල සාංගික වේවා. ඉතුරු සියල්ල හැර කියලා එහෙම පිටවන්න එහෙම චේතනාව පිටව ගන්න පුළුවන් නම් ඊටාම යෝග්‍යයි කියලා කියන්න පුළුවන් අදහසක් හැටියට තමන්ගේ කැමැති පරිදි හිතන්න මේ සාංගික කිරීමේදී. ඊට අමතරව සාංගික කරපු ප්‍රමාණය වැඩි වෙන තරමට පින වැඩි. මොකද ඒ ටිකේ තමයි සාංගිකමය පුණ්‍ය ඵලය ලැබෙන්නේ. ඉතින් තමන් කල්පනා කරන තමන් මේ මෙච්චර වියදම් කරන්නේ පොඩි පුණ්‍ය ඵලයක් ලබා ගැනීම සඳහාද නැත්නම් විශාල පුණ්‍ය ඵලයක් ලබා ගැනීම සඳහාද කියන එක. නමුත් යම් ඉතුරු වීමක් සිද්ධ වුණොත් ඒ සඳහා තීරණයක් ගන්න සංඝරත්නයේ අහලා බලන්න පුළුවන්. ස්වාමීනි මේ ඉතුරු සාංගික පූජාවට අප කුමක් කළ යුතුද කියලා. එතකොට ඒ විසුණු වහන්සේලා පන්සලට ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒ පන්සලට රැගෙන එන්න. එහෙම නැත්නම් අපිට ප්‍රයෝජනයක් නැහැ අපි අතහරිනවා. නුඹලා ඕන දෙයක් කරගන්න කියලා කිව්වක් එහෙම අවසර දුන්නොත් එතනින් එහාට එහි ගැටලුවක් මතුවේ නෑ. ඉතින් ඒ වගේ ඥානය සහිතව මෙවැනි දේවල් කරනවා නම් හොඳයි. අනිත්තක මේ සැකසීම සම්බන්ධයෙන් විශේෂයෙන් කියන්න තියෙනවා මේ විකාලේ මේ පළතුරු යුෂ දන් දීම, අෂ්ටපානයන් දන් දීම. අද බොහෝ දෙනෙක් අෂ්ටපානයන් දන් දෙනවට වඩා කැමති බෙලි මල් ඉරමුසු ආදී තමන් කැමති ගිලම්පස නමින් හඳුන්වන දේවල් දෙන්න. ඉතින් ගිලම්පස දෙන එක හොඳයි, දීමේ කිසි වැරද්දක් නැහැ. නමුත් ලෙඩ වෙන්න කලින් ගිලම්පස දීම සුදුසුද කියලා තමන් හිතලා බලන්න ඕනේ. මොකද භාගතුන් වහන්සේ අනුමත කරලා තියෙන අෂ්ටපානයන්. එතකොට මේ අෂ්ටපානයන් වල කැප පළතුරු 8ක් වෙනම කියලා තියෙනවා. එහෙම කියලා තියෙන අවස්ථාවක ලංකාවගේ රටක අඹ, ජම්බු ආදී බොහෝ දේවල් තියෙද්දි භාගතුන් වහන්සේ සර්වඥාණයෙන් බලලා මේ එන් ප්‍රකාශ කරපු පළතුරු වර්ග තියෙද්දි වෙන දේවල් අපි හිතලා දෙන්නේ යෑමෙන් සිදුවෙන පාඩු ගොඩක් අපිට දකින්න ලැබෙනවා. මොකද මේ භාගතුන් වහන්සේ නිර්දේශ කරපු අඹපානයක වගේ තියෙන ශක්තිය භාවනා කරන්න හෝ විකාලේ බත් නොවලඳා ශරීරය පවත්වා ගැනීමට සුදුසු තත්ත්වයක් ඇති කර ගැනීම, සිහිය පැවැත්වීමට මේ පළතුරු වර්ග විශේෂයෙන් අනුග්‍රහ දක්වන නිසා විය යුතුයි භාගතුන් වහන්සේ මේ පළතුරු වර්ග විශේෂයෙන් දේශනා කරලා තියෙනවා.
මට ඔබතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. දැන් අඹපාන, ජම්බුපාන, චෝචපාන, මෝචපාන ආදී වශයෙන් මේ 8ක් ගැන සඳහන් වෙනවානේ අපේ අෂ්ටපානවල. නමුත් දැන් කෙනෙකුට අඹ හොයාගන්න බැරි අකාලික නැත්නම් මේ අවාරයක කෙනෙකුට ඔය මේ කඩෙන් අරගන්න නැත්නම් වෙළඳ සැලෙන් අරගන්න යුෂ පරිත්‍යාග කිරීම, පූජා කිරීම අකැපද නැත්නම් ඒක වැරදිද? සාමාන්‍ය අපි දුක අඹ ජූස් එකක් අරගන්නවා කඩෙන් සුපර් මාකට් එකකින්. ඒක දන් දීම වැරද්දක්ද? එහෙම නැත්නම් ඒක මොකක් හෝ ඒ නියමාකාර පරිද්දෙන් පූජා කිරීම ගැටලුවක් නැද්ද?
ඔව්, ඒ සම්බන්ධයෙන් මෙවැනි දෙයක් තියෙනවා. අකප බවක් නැති වෙන්න පුළුවන් සමහර විට. සමහර විට අකප වෙන්නත් පුළුවන්. පළතුරු වර්ග රත් කරලා නම් හදලා තියෙන්නේ. ගින්නෙන් රත් කරන්න තහනම්. අතින් මිරිකන්න පුළුවන්, අවුවෙන් රත් කරන්න පුළුවන්. මොකද දැන් මේ අවුවෙන් රත් කිරීම කියන එක අපිට තේරෙන පරිදි නම් මේ හිමාලය වගේ ප්‍රදේශයක මේ පළතුරුත් සමහරට අයිස් වගේ ගලලා තියෙන පුළුවන්. ඉතින් මිරිකලා දෙනවා කියන එක සමහරට අපහසු වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ එහි සීමාව පනවලා තියෙන අවුවෙන් රත් කරන්න පුළුවන්. නමුත් ගින්නෙන් රත් කරන්න බෑ කියලා. පළතුරු විශේෂ සෑදීමේදී. ඉතින් දැන් මේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ පළතුරු යෂ සැකසීමේදී රත් කරනවා නම් අකප භාවයකට එන්න පුළුවන්. රත් කරන්නේ නැතුව හදනේ වෙයි අකප භාවයක් නැහැ. නමුත් මෙහි යොදන රසායනික ද්‍රව්‍ය නිසා ආනිසංසය නම් එතරම් හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන්.
කොපමණ මේ ස්වභාවිකයි කියලා කිව්වත් මේවා යන්ත්‍රානුසාරයෙන් නිපද වෙන්නේ. එතකොට යම් යම් රසායන ද්‍රව්‍ය මේවට එකතු කරනවා. ඒ වගේම මේවා යන්ත්‍රානුසාරයෙන් හදනකොට රත් කිරීම වගේ දේවල් වලට මේ සිද්ධ වෙනවා යොමු කරන්න. ඉතින් නමුත් පුළුවන්කම තිබෙනවනේ මට අද වගේ මතකයි අපේ පූජ්‍යපාද පන්නල පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ අපේ එංගලන්ත ශාඛාව එංගලන්තේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරපු දවසේ නැත්නම් ඒ ආරම්භ කිරීම සඳහා විවෘත කිරීම සඳහා අපි එහි ගිහින් ඉන්න අවස්ථාවේදී මේ ඇපල් බොහෝ දෙනෙක් පූජා කරන්න ගෙනත් තිබුණා. ඉතින් නැත්නම් පළතුරු යුෂ හදන්න එකක් තියෙද්දි උන්වහන්සේ මේ මෙහෙන් ගෙනිච්ච මේ ලුණු මිරිස් ආදී දේ සකසන්න මේ යකඩින් නිර්මාණය කරපු වංගෙඩියක් උන්වහන්සේ උදේ පාන්දරම අවදීලා මේ ඒකෙම දාලා මට හිතුණා මේක මේ එක්තරා විදිහකට මෝඩ වැඩක් නෙමේ. ග්‍රයින්ඩර් තියෙද්දී මේකෙන් හදාගන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ කපලා ගානට ඒ කෑලි දාලා නරණි කියලා. නමුත් දැන් ඔබතුමා අහමු කියගෙන යද්දී මට හිතෙනවා ඒකේ ඒ උන්වහන්සේගේ ශ්‍රද්ධාව අනුව කරපු දෙයක් කියලා. දැන් අපි හැමදේම තරමක තියන් සදේ උපහාසාත්මකව hina වුණා. ඒ කියන්නේ උන්වහන්සේගේ මූණ නෙමෙයි. ඇයි මේ ආමුදුරෝ මේ මේකෙන් කොටන්නේ මේ ඇපල් කොට කොට හදන්නේ මේක? උන්වහන්සේ ශ්‍රද්ධාවෙන් කරපු දේ.
ඔව්, දැන් අපි පෙරණ දැන් ප්ලාස්ටික් පෙරණයක් පාවිච්චි කිරීමේදී එහි සිදුරුවල ප්‍රමාණය අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ මේ ප්‍රමාණය කියලා. භාගතුන් වහන්සේ අනුමත කරලා තියෙන රෙදි කැබල්ලකින් පෙරන්න. ඒ රෙදි කැබල්ලකින් පෙරණ ප්‍රමාණයේදී පෙරණ ප්‍රමාණය තමයි භාගතුන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ. ඊට වඩා ලොකු කැබලි මේට එක්ුණුත් එම සමහරකට ආහාර බවටපත් මට්ටමකට එන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඒක නම් විමසන්න ඕන කාරණාවක්. ඉතින් ඒකෙදී දැන් අර රත් වෙන්නේ නැතුව මේ පළතුරු විශ සකසා ගන්න යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නැත්නම් ලේසි. නැත්නම් යන්ත්‍රය සැරෙන් සැරේ නිමමින් යාන්ත්‍රය රත් වෙන්න දෙන්නේ නැතුව කරන්න ඕනේ. ඉතින් ඒ ප්‍රමාණය තමන් සිහි තියාගෙන. ඉතින් ඒකෙදි විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණාව තමයි මේ ඇඹුල් පළතුරු වර්ග පූජා කරද්දී හොඳට සීනි දමලා, සීනි සුදුසු හඳුරන්ට නම් හොඳට සීනි දමලා, හොඳට ලුණු දමලා යම් මේ ප්‍රණීත ආකාරයකට සකසන්න ඕනේ. එහෙම නැත්නම් ඇඹුල් වැඩියෙන් පූජා කරොත් එහෙම බඩගිනි හැදෙන්න පුළුවන් ඒ පානේ පානේ කිරීම නිසා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අපි මේ බඩගිනි ඇති වෙන්නත් සමහරවිට ඇඹුල් වැඩි ආහාර උපයෝග කරගන්නවා. ඉතින් ඒ නිසා පළතුරු අපි පූජා කරන්නේ උන්වහන්සේලාගේ බඩගිනි නැති වෙලා ශරීර ශක්තිය ලැබෙන්න නම් අපි අපේ දෙන ඒ පූජාව මේ කාර්යභාරයේ ඉෂ්ට කරනවද කියලත් නැවත හොඳට රහ බලලා සකසලා දෙන එක හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒකෙදි මේ භාගතුන් වහන්සේ කියන ලද දේශනා කරන ලද පළතුරු වර්ග දන් දෙනවා නම්, එහෙම නැත්නම් ඊට අනුරූප වූ පළතුරු වර්ග දන් දෙනවා නම් බොහෝ සෙයින්ම භික්ෂුන් වහන්සේලාගේ නිරෝගීකම සහ සිහිය පවත්වන්න ලොකු අත්තලක් බවට පත් වෙනවා. මේ අපි හිතන විදිහේ මේ බෙලි මල් ඉරුම ස්වාදී දෙනවට වඩා
හොඳයි. එතකොට දැන් මේ අපි ගිලන්පස් පිළිබඳවනේ කතා කරේ, නැත්නම් පාණයන් පිළිබඳවනේ, බුද්ධ පූජාව. දැන් මේ පවත්වන ක්‍රමය මේක මේ විවිධාකාර වශයෙන් විවිධ පිරිස් ප්‍රශ්නට නගපු දෙයක්. මේ ලිපි මගින් අපෙන් අහනවා ලංකාවිතරින් වැඩසටහනෙදි මේ පිළිබඳව කතා කරන්න කියලා. මේ දැන් කරන ක්‍රමය හරිද? බුද්ධ පූජාව අපි තියෙන ක්‍රමයේ එක එක පළාත්වල විවිධ වෙන්න පුළුවන්. නමුත් සම්මතයක් වශයෙන් අපි බුදු බුදා පූජාව පවත්වන විදිහක් තියෙනවා. ව්‍යංජන 32ගේ බුද්ධ පූජාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරදී අපි පවත්වන සාමාන්‍ය උදෑසන කිරියහර බුද්ධ පූජාවක් වෙන්න පුළුවන්. මේ ක්‍රමවේදය හරිද කියලා කවුරු හෙව්වොත්?
දැනට කියන්න තියෙන්නේ නම් දැනට බුද්ධ පූජාව තබන විදිහත් යම් වැරදි ස්වභාවයක් තියෙනවා. එහි බුද්ධ සංඥාව අඩු බවක් තියෙනවා. භාගතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියලා සංඥාව නැහැ. ඒ නිසා ප්‍රමාණ වලින් හරියට සැකසෙන්නේත් නැහැ. ඊට අමතරව මේ බුද්ධ පූජාව පූජා කිරීමේදී ඒ ගැන සැලකිල්ලක් නැති නිසාම බොහෝ අඩුපාඩු සහිතව පූජා කරනවා කියලා කියන්න පුළුවන්. දැන් සමහරලාට මේ පන්සලක පවා බොහෝ දෙනෙක් දැන් පන්සලේ බාසුන් නැහැලා වැඩ කරනවා කිව්වොත් තියෙන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි බුද්ධ පූජාව සඳහා වෙන් කරන්නේ. ඉතින් ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට දෙන ප්‍රමාණයක් නෙමෙයි. අමතරව තව මේ උදව්වට ඇවිල්ලා ඉන්නවා පිරිසක්. ඒ පිරිසට මේ තව එක්කෙනෙක් ඉන්නවා කිව්වොත් තියෙන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් බුද්ධ පූජාවල තියෙනවා දකින්න හම්බ වෙනවා. ඒක මේ බුද්ධ සංඥාව නැති නිසා තියෙන දෙයක් කියලා කියන්න පුළුවන්. ඒකෙදි තමන්ට පුළුවන් හොඳ ප්‍රමාණයක භාජන වෙන වෙනම ව්‍යංජන පූජා කරන්න පුළුවන් නම් ඊටාම හොඳයි. ගෞරව සහිත වැද්‍යයා. ඊට අමතරව භාගතුන් වහන්සේ ඒ කාලේ හිටපු සියලු මිනිසුන්ට වඩා උස ශරීරයක් සහිතයි කියලා විශේෂයෙන් සඳහන් කරලා තිනවා. එතකොට මේ කුඩා දරුවෙකුටවත් කන්න මදි ප්‍රමාණය නැති ඒ වගේ කුරුල්ලෙකුට වගේ තියෙන ප්‍රමාණයක් ශක්තිවන්ත
ආරෝපණ
දස බලධාරී භාගතුන් වහන්සේට පූජා කිරීම සුදුසු නෑ කියලා කියන්න පුළුවන්. ඒකෙදි මේ බුද්ධ සංඥාව ඇති කර ගැනීම පිළිබඳව කතා කරන්න ඕන. භාගතුන් වහන්සේ සාමාන්‍යයෙන් එක දිශාවකට වැඩ ඉන්නවා කියලා හිතුවොත් ඒ දිශාව සාමාන්‍යයෙන් භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ නැගෙනහිර දිශාව බලාගෙන බොහෝ ත්‍රිපිටකයේ තැන්වල සඳහන් කරන පරිදි. එතකොට දැන් අපි දකිනවා මේ දැන් බෝධි මණ්ඩලයක පූජා කරනවා නම් හතර කොනේම බුද්ධ පූජාවක් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් අර බුද්ධ සංඥාව නැති බව හොඳට තේන දැන් එක පැත්තකට භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් භාගතුන් වහන්සේට ආහාර පූජා කරනවා එතන ඉදිරියෙන්නේ. දැන් මේ තම පුද්ගලයෙක් ඉඳද්දී පුද්ගලයෙක් හතර වටේට ආහාර තැබීමක් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ මම හිතන්නේ ඉදිරි කාලයේදී නැවත බුද්ධ පූජාව ගැන සාකච්ඡා කරන්න වෙයි. විශේෂයෙන් අපි පින්තූර කීපයක් පෙන්නලා
මේ නිවැරදි ක්‍රමයේ
යම් අදහසක් ගන්න ඒක අතිශයම නිවැරදි කියනවට වඩා යම් දැනට දෙන දාණයට වඩා යම් සකසා සද්ධාවෙන් දුන්න භාගතුන් වහන්සේ සුදුසුයි කියන පූජාවක් පෙන්වන්න පුළුවන්. ඊට අමතරව මේ සකසා දන් දීම කියන කාරණාවේදී දැන් මේ දානයේ අතර දැන් දානයේ අතර දැන් බුරුමේ වගේ රටවල් වල දකින්න හම්බ වෙනවා මේ තෙල් වර්ග වලින් තියෙන අපහසුකම, එහෙම නැත්නම් මිරිස් වර්ග වලින් තියෙන අපහසුකම නැති වෙන්න පානයන් පූජා කරනවා මේ දානයේ අතර වළඳන්න. දැන් ඔය කිරි සමග මැන්ඩරින්, කිරි සමග මීදි මිශ්‍ර කරලා ඒ වගේ මේ එහෙම නැත්නම් පළතුරු යුෂ දැන් අනිත් එක දැන් ආහාර ගැනීමෙන් අනතුරුව කෝපි පූජා කිරීම වගේ අර ශරීර අපහසුව නැති වෙන්න ඒ ප්‍රතිග්‍රහකයන් වහන්සේට පහසුවක් සිද්ධ වෙන ආකාරයට බොහෝ පූජාවන් සිද්ධ කරනවා. ඉතින් ඒ සැකසීම සහ ගෞරවය කියන කාරණා දෙක මත තමයි මේ හැමදේම වගේ තීරණය වෙන්නේ විශේෂ ආනිසංස සහිතයි. ඉතින් මේ ගැන හොඳටම කියන්න තියෙන්නේ මේ අපේ ධර්මයේ උදාහරණයක් තියෙනවා. අංකුර දෙවියෝ ඉන්දික දෙවියෝ කියලා. ඉතින් මේක මේ අභිධර්මතරයන්ටත් විශේෂයෙන්ම වැදගත් වෙන කරුණක්. මොකද ලංකාවේ බොහෝ අභිධර්මතරයන් ඉන්නවා දන් දෙන්නේ නැති. දන් දෙන්න කැමති නැහැ. අභිධර්මයෙන් සහ භාවනාවෙන් විතරක් යන්න නිවන් දකින්න කැමති උදවිය. ඉතින් අර භාගතුන් වහන්සේ අභිධර්ම දේශනාව සිද්ධකරන තවුසා දිව්‍ය ලෝකයට වැඩම කරපු වෙලාවේ භාගතුන් වහන්සේගේ දකුණු පසින් සහ වම් පසින් ඉන්දික දෙවියෝ සහ අංකුර දෙවියෝ කියන දෙවිවරු දෙන්න මුලින්ම ඇවිල්ලා භාගතුන් වහන්සේට වැඳලා වැඩ එතන ඉන්නවා. ඉතින් මහේශාක්‍ය දෙවිවරු එන්න එන්න අංකුර දෙවියන්ට ටික ටික පස්සට යන්න වෙනවා. යොදුන් 12ක් ආපස්සට යන්න වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ කරුණ ඉස්මතු කරලම අභිධර්ම දේශනාව පටන් ගන්න ඕනේ කියලා සිතලා අංකුර දෙවියන්ට කතා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ කතා කරාම නැවත ඉදිරියට පෙමිණෙන්න පුළුවන් වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මේ අංකුර දෙවියන්ගෙන් මොන විදිහේ පිනක් කරලාද දිව්‍ය ලෝකයේ උපදුනේ. ඉතින් ඒ වෙලාවේ අංකුර දෙවියෝ මේ කාරණාව ප්‍රකාශ කරනවා මේ භාගතුන් වහන්සේ මේ ඒ තරම්ම හොඳ තැනක ඉඳලා නෙමෙයි හොඳ කාලයක නෙමෙයි මම දානේ දුන්නේ. ඒ කියන්නේ එකම සෝවාන් වහන්සේ නමක්වත් නැති අබුද්ධෝත්පද කාලයේදී මේ තිරය දැක්වෙන්නේ ධම්මපදයේ ඒ අංකුර දෙවියන්ගේ ඉන්දික දෙවියන්ගේ දානේ තියෙන කොටස. ඉතින් අංකුර දෙවියෝ වර්ෂ 10000ක් ආවුස වැඩි කාලයක මනුස්සයාගේ ආවුස වැඩි කාලවල තියෙනවා. ඉතින් වර්ෂ 10000ක් යොදුන් 12ක ලිබ්බන්දලා යොදුනක් කියන්නේ හැතම 10ක්වත් හැතම 120ක වගේ ප්‍රමාණයක ලිබ්බන්දලා වර්ෂ 10000ක් දන් දෙනවා එක දිගට. අන්න ඒ දාණයෙන් තමයි අංකුර දෙවියෝ දිව්‍ය ලෝකෙට පිදලා තියෙන්නේ. නමුත් ඉන්දික දෙවියෝ ඊට වඩා ප්‍රධානයි. මොකද අංකුර දෙවියන්ට යොදුන් 12ක්ම ආපස්සට යන්න වෙනවා. ඉන්දික දෙවියෝ කොයිතරම් මහේශාක්‍ය දෙවිවරු ආවත් හෙළවෙන්නේ නැහැ භාගතුන් වහන්සේ ගාවේ. මොකද ඊට වඩා මහේශාක්‍ය කෙනෙක් එතෙන්ට එන්නේ නැහැ. ඒක විශේෂ කාරණාවක්. මොකද දසදහස් සක්වල වලින් දෙවියෝ බ්‍රහ්මියෝ වැඩම කරද්දී ඉන්දික දෙවියන්ට ඒ ස්ථානය එතනම රඳාපවත්ත ගන්න පුළුවන් වීම ගැන දීලා තියෙන දාණය බැලුවාම අනුරුද්ධ මහරතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා නැගිටලා බිනිස ගාව වඩිද්දී එක්තරා හිඟන්නෙක් හැටියට ඉපදිලා ඉඳලා අනුරුද්ධ මහරතන් වහන්සේට තමන්ට ලැබෙන එකපත් හැන්දක දාණය පූජා කරනවා. ඉතින් ඒ දාණය මහත්ඵලයි. අර ඉන්දික අංකුර දෙවියන්ගේ වර්ෂ 10000ක් වර්ෂ 10000ක් යදුන් 12ක් ලිබ්බන්දල දුන්න දාණයට වඩා. ඒ නිසා මේ සිල්ලුතුන් හොයලා දන් දෙන එකේ විශේෂානිසංසයක් තියෙනවා කියලා මේ ස්ථානයේදී භාගතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ඒ තරම්ම මේ ප්‍රතිග්‍රහකයන්ගේ පැත්තෙන් දාණය මහත්ඵල වෙනවා.
ඉතින් හොඳයි, මම හිතන්නේ ඒක මහා ලොකු ගැඹුරු කතන්දරයක් සැඟවුණු අරුතක් තිබෙන ධර්ම ප්‍රකාශයක්. මම හිතන්නේ ඒකෙන් ඔබට අර්ථගම්ය වෙන්නේ නැත්නම් ඔබට ගම්මාන වෙන්නේ ඔබ කොතෙකුත් ප්‍රමාණාත්මක පින්කරාට වැඩක් නැහැ, ගුණාත්මක පින්කම් වල තමයි වඩා වටිනාකම රැඳෙන්නේ කියන කාරණාව. කෙසේතත් දැන් අපි හිතමුකෝ සමින්ද මහත්තයා, දැන් ඔය කොයි විදිහෙන් හරි බුද්ධ පූජාව පවත්වනයි කියලා ගොඩක් කලකට හිතන්නේ, මේ හිත යටින් හිතනවා බුදුහාමුදුරුවෝ කෝ වළඳන එකක් කිය ඔන්නෙ තියෙනවා. ඊට වඩා මේ පන්සලේ වැඩ කරන්න ආපු මේ 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 බසුන් නැහැට කැම ටිකක් දෙන එකදී මිනිස්සු පවුනේ බඩගින්නින් ඉන්නේ කියලා නේ. සංසම්බන්ධනාත්මක සාපේක්ෂව සංසන්දනය කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නේ වැඩ ඉන්නේ, මේ ජීවමාන මිනිස්සුන්ට කන්න දෙන එක හොඳයි කියලා හිතලා බුද්ධ සංඥාව රහිතව දන් දෙනවා. ඒක මහා පාපයක් සහ ඒකෙන් පින් ලැබෙන්නේ නැහැ කියන කාරණේ පැහැදිලි වෙනවා. එතකොට දැන් ඔහොම දන් ඔහොම තැන්පත් කළ බුද්ධ පූජාව, ඔය බුද්ධ පූජාව තැන්පත් කරාට පස්සේ අපි එක අස් කරනවා කියලා දෙයක් කරනවානේ. බුදු පූජාව අස් කරනවා සමහරලාට ස්වාමීන් වහන්සේ වන්දනා කරලා එවලෙම කියනවා අයන අස් කරලා දාන්න කියලා. එහෙම නැත්නම් යම් නිශ්චිත වේලාවකදී ඒ ගිහි පිරිස ඒක අස් කරනවා. නැත්නම් ඇබිත්තේ කියලා අපි අදාන් කරන නැත්නම් කැපකරුවෙක් ගිහිල්ලා ඒ කාරණාව කරනවා. දැන් ඔය කරන ක්‍රමේ ඊට පස්සේ පූජා කරපු කෑම වලට ආහාර වලට දානෙට මොකද කරන්න හොද? බුදු පූජා වල.
ඒ කාරණය මේ වැදගත් කරනවා. මොකද
බොහෝ විවාද සම්පන්නයි මේක. බොහෝ දෙනෙක් අහනවා.
බොහෝ දුරට ලංකාවේ සිද්ධ වෙන ක්‍රමයේ වැරදි කී දැනට සිද්ධ වෙන ක්‍රමයේ. මොකද බොහෝ දෙනෙක්ගේ අවබෝධය නැතිකම නිසා.
ඔව්.
දැන් ප්‍රධාන කාරණේ තමයි දැන් බුද්ධ සංඥාව නැති නිසා දැන් බුද්ධ පූජාවට සකසලා බොහොම වියදම් කරලා කෙනෙක් හැදුවොත් එම ඒ පුද්ගලයා අමාරුවක් නැතුව තමන්ගේ ධනිය වියදම් කරලා මේ බොහොම සතුටින් පූජා කරනවා වෙන්න පුළුවන්. නමුත් බලන් ඉන්න පුද්ගලයෝ කියනවා මේ අපරාධය අනාථ නිවාසයකට දුන්නා නම් හොඳයි ඔයිට වඩා. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ට කන්න දුන්නා නම් හොඳයි. එහෙම කියලා. ඉතින් ඒ මොකද භාගතුන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නේ නැතිකම සහ බුද්ධ පූජාව කියන එකේ අනිසංස දන්නේ නැතිකම. ඉතින් ඒකෙදි දැන් බුද්ධ පූජාව තබලා එය ඉවත් කිරීම අස් කිරීම කියන කාරණාව නැවත ගිහිල්ලා දැන් සමහරු නම් තියපු ගමම්ම හරි කලබලයි බුද්ධ පූජාව තියපු ගමම මස් කරන්න
කියලා. ධාතරික කියපු සැනින්
මස් කරන්න ඕනේ. කියන්නේ භාගතුන් වහන්සේට ආහාර වළඳන්න අපි වෙලාව දෙන්නේ අපි ධාතක කියනකම් විතරයි. එතනින් එහාට වෙලාවක් ගන්න බෑ. ඉතින් ගරු කටයුතු පුද්ගලයෙකුට නම් අපි අද එහෙම නෙමෙයි කරන්නේ. උන්වහන්සේට කැමති වෙලාවක් වළඳන්න ඊට පස්සේ ගිහිල්ලා අපි ඒ භාජන අස් කරන්නෙත් අවසර ඉල්ලලා. අනිතක ඒ යවන්නෙත් පොඩි ඇබිත්තියෙක් වගේ පොඩි කෙනෙක් නෙමෙයි, කුඩා දරුවෙක් නෙමෙයි, ප්‍රධානියෙක් ගිහිල්ලා තමයි අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේ වළඳලා ඉවරද, පහසුවෙන් වැළඳුවාද, වළඳන්න පුළුවන් වුණාද, වෙන යමක් අවශ්‍යද, අපි මේ භාජන අස් කරන්නද කියලා අපිට අවසර දෙනසේක්වා කියලා එහෙම ආයාචනා කරලා භාගතුන් වහන්සේගෙන් ආයාචනාවක් කරන්න භාගතුන් වහන්සේ අපට අවසර දෙනසේක්වා මේ භාජන අස් කරන්න අපිට මේක අයිතියක් නෑ. ඔබවහන්සේට පූජා කරලා තියෙන්නේ.
භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රතිපිළිතුරු ලැබෙන එකක් නෑ. නමුත් අපි හෘදයාංගම එහෙම දෙබසක් අපි අතර තියනවා කියලා හිතාගෙන ඉතින් මාගණී කළේ.
ඒක එහෙම ආනන්ද හාමුදුරුවෝ ඒ විදිහටම කරා කියන එක අපේ අට කතාවල සඳහන් වෙනවා. මහා පරිණාමයෙන් පස්සේ මහා පරිණාමයෙන් පස්සේ
බියෝමාන ද්‍රව්‍ය
තියලා හැම අවස්ථාවකම භාග්‍යවතුන් වහන්සේට උදේට දැහැටි දඬු ලැබීමේ පටන් උණු පැන් ඇල් පැන් සහ දැන් දැහැටි දඬු තැබීමේදී මේ සද මෘදු මධ්‍යම කියන මට්ටම් තුනෙන් තැබුවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් අපි පාවිච්චි කරන බුරුසු තියෙනවා නම් තද මෘදු මධ්‍යම කියන මට්ටම් තුනෙන් තබන්න ඕනේ. මොකද එක එක අවස්ථාවවලදී සුදුසු වෙන්නේ වෙන වෙන දේවල්. ඉතින් ඒකෙදි ඇල්පැන් උණුපැන් සහ ඒ වගේ භාගතුන් වහන්සේට කැමති පරිදි පරිහරණය කරන්නයි පූජා කරලා තින්නේ. ඉතින් මේ හැම එකක්ම භාගතුන් වහන්සේ දැන් මූණ සෝදන වේලාව දැන් මේ ශරීර මේ පිළිසිගා වැඩන වේලාව. ඉතින් ඒ වගේ මේ භාගතුන් වහන්සේට ආරාධනා කරමින් ජීවමාන සංඥාවෙන් භාගතුන් වහන්සේට පුද පූජා පැවැත්වුවා කියන එක විශේෂයෙන් අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරන ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ඒකත් විශේෂයි. අනිත් කාරණේ තමයි මේ බුද්ධ පූජාව තැබුවට පස්සේ මේවට මොනව කරන්න ඕනේද කියලා ලොකු මතභේදයක් තියෙනවා. ඒ යම් ධර්ම කරුණක් ධර්මයෙන් කියන්නත් පුළුවන්, අමතර විස්තරයක් කියන්නත් පුළුවන් අපිට තේරෙන ආකාරයට. මෙහිදී මේ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ ධම්මදායාද කියලා සූත්‍රයක්. ඒ ධම්මදායාද සූත්‍රයේදී භාගතුන් වහන්සේ සඳහන් කරන මේ තිරේ දැක්වෙන්නේ සූත්‍රය භාගතුන් වහන්සේ වළඳලා ඉතුරු වෙනවා. ඉතුරු වුණාම භික්ෂුන් වහන්සේලා දෙනමක් පැමිණනවා ඒ අවස්ථාවේ. භාගතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා දෙනමට දන්වනවා භික්ෂූනි මම වළඳලා ඉවරයි. දැන් මේ ඉතිරි ආහාරය මේ තියෙන්නේ. මේ ඉතිරි ආහාරය කැමතිනම් කෙනෙකුට වළඳන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් තනකොළ නැති බිමක විසි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාණීන් අඩු ජලයක පාකර හරින්න පුළුවන්. කැමති දෙයක් කරන්න කියලා. ඉතින් එතනින් එක භික්ෂුන් වහන්සේ නම වළඳන්නේ නැහැ. හිතනවා භාගතුන් වහන්සේ නිසා ලැබෙන ආමිසයට දායද හිමිකම් කියනට වඩා භාගතුන් වහන්සේ නිසා ලැබෙන ධර්මයට හිමිකම් කීම වඩා උතුම්. ඒ හින්දා මම ආහාර වළඳන්නේ නැතුව අද මට දැන් මටම පිණිසගල් වැඩම කළ දෙයක් ලැබුණේ නැහැ. නමුත් භාගතුන් වහන්සේ නිසා ලැබෙන ආමිසයට වඩා භාගතුන් වහන්සේ නිසා ලැබෙන ධර්මයට දායාද වීම උතුම් කියලා හිතලා ආහාර ගන්නේ නැතුව निराහාර ප්‍රතිපatti ධර්මයේ පුරනවා ඒ දවස පුරාම. ඉතින් අනික් භික්ෂුන් වහන්සේ ආහාර වළඳලා ඒ ඉතිරි ආහාරය වළඳලා ප්‍රතිපatti ධර්මයේ පුරනවා. ඒ දෙනමම ප්‍රතිපatti ධර්මයේ පුරන භික්ෂුන් වහන්සේලා. නමුත් ඒ පුද්ගලයා ඒ භික්ෂුන් වහන්සේලා දෙනම අතරත් ආමිසය වළඳන්නේ නැතුව, කියන්නේ ඒ ඉතුරු ආහාරය වළඳන්නේ නැති භික්ෂුන් වහන්සේ වඩා උසස් කියලා භාගතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. දැන් විශේෂයෙන්ම පෙන්වන කාරණාවක් තමයි දැන් එක්තරා සූත්‍රයක, රාහුලවත් සූත්‍රයක රාහුල සාමණේරයන් වහන්සේට භාගතුන් වහන්සේ අවවාදයක් දෙනවා. ඒ අවවාදය දෙන්නේ භාගතුන් වහන්සේ පිටුපසින් රාහුල සාමණේරයන් වහන්සේ වඩිනවා. ඒ වඩිද්දී භාගතුන් වහන්සේ තුල දෙතිස්මා පුරුෂ ලක්ෂණ තියෙනවා. රාහුල කුමාරයාට රාහුල සාමණේරයන් වහන්සේට දෙතිස්මා පුරුෂ ලක්ෂණම තියෙනවා. බොහෝ දෙනෙක් ඒ කරුණ දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තම තමන්ගේ ඒ ලක්ෂණ සංසන්දනය කරමින් පිටුපසින් රාහුල සාමණේරයන් වහන්සේ වඩිනවා. ඒ නිසා භාගතුන් වහන්සේ එය පරිචිත විඥානයෙන් දැනගෙන නාගාපලෝකණයෙන් හැරිලා, කියන ඇටෙක් හැරෙනවා වගේ මුළු ශරීරයෙන්ම හැරිලා බලලා අවවාදයක් දෙනවා. රාහුල රූපේ අනිත්‍යයි කියලා කියනවා. ඉතින් එතනදී රාහුල සාමණේර වහන්සේ අහනවා, භාගතුන් වහන්සේ රූපේ විතරමද? සුගතයන් වහන්සේ රූපේ විතරමද කියලා. ඉතින් එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා, නෑ රාහුල, රාහුල රූපය විතරක් නෙමෙයි, වේදනාවත් අනිත්‍යයි, සංඥාවත් අනිත්‍යයි, සංස්කාරයත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි කියලා. ඉතින් ඒ අවවාදය දීලා භාගතුන් වහන්සේ නැවත පිණිස ගාවඩිනවා. ඉතින් රාහුල සාමණේරයන් වහන්සේ හිතනවා, උතුම් වූ භාගතුන් වහන්සේගෙන් අවවාදයක් ලැබුණාම කවුද ආහාර හොයාගෙන යන්නේ? ලැබුණ කෙනා ඒ වෙලාවෙම ඒක ක්‍රියාත්මක කරන්න ඕන කියලා එතනම නැවතිලා පිණුසිගා වඩින එක අතාරිනවා. දවසේ ආහාර වේල අතාරිනවා. ඒක ආහාර වේලයි වළඳලා තියෙන්නේ, ඒකත් අතාරිනවා. අතෑරලා රුක්ෂ මූලයකට ගිහිල්ලා ඒ කමඨහනක් වශයෙන් මේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. මොකද රූපය පිළිබඳ මමත්වයක් ඇති වුණා කියන එක නිසා තමයි භාගතුන් වහන්සේ ඒ කමඨහන දෙන්නේ, උපදේශ දෙන්නේ, ධර්ම උපදේශ මේ උපදේශය දෙන්නේ. ඉතින් ඒ කමඨහනක් වශයෙන් වඩන්න පටන් ගන්නවා රාහුල සාමණේරයන් වහන්සේ. ඉතින් ඒ තරම් විශේෂ කාරණාවක් මේ භාගතුන් වහන්සේ සමග ජීවත් වීම කියන එක. ඒකෙදී දැන් සමහරු හිතනවා, මේ දැන් අපි හිතමු දැන් පන්සලක තියෙන බුද්ධ පූජාව නම් ධර්මයේ සඳහන් කරන පරිදි බුද්ධ පූජාව අයිති භාගතුන් වහන්සේට. ඒ භාගතුන් වහන්සේට භාගතුන් වහන්සේ අතහැරියම අයිති උපස්ථායකයන් වහන්සේට. උපස්ථායකයන් වහන්සේ අතහැරියොත් සංඝරත්නයට අයිති. ඉතින් දැන් පන්සලක තියෙන බුද්ධ පූජාව නම් ඒ සංඝයා වහන්සේගෙන් අහන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් ගෙදරක හෝ යම් වෙන ස්ථානයක සංඝරත්නය වැඩ නොසිටිනවා නම් එතනදී භාගතුන් වහන්සේගෙන් අවසර ඉල්ලලා පූජා කරලා නැවත භාගතුන් වහන්සේගෙන් අවසර ඉල්ලලා ඒ භාජන අස්කිරීමේදී අපට තීරණයක් ගන්න බෑ පාවිච්චි කරන්න මේ කුමක් සඳහාද කියලා. ඒ නිසා ඉවත් කිරීම සඳහා පමණයි අවසරයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. සමහරු හිතනවා මේක අපි සතෙකුට කන්න දැම්මොත් හොඳයි. සතා කුසගින් නිමිනවනේ
කියලා.
සමහරු හිතනවා අපි මේක මිනිස්සුන්ට කන්න දුන්නොත් හොඳයි කියලා. ඒ කාරණා හොඳ වෙන්න පුළුවන්. නමුත් මේකේ මූලික පරමාර්ථයේ බුද්ධ පූජාව නම් මේ කරුණ සැලකිලිමත් වෙන්න කියලා විශේෂයෙන් අවධානය යොමු කරන්න වටිනවා. මොකද දැන් අපි යම් දෙයක් පූජා කරද්දී ඒ පූජා කරන්නේ භාගතුන් වහන්සේම වෙනුවෙන් නම් චේතනාව පිරිසිදුයි. දැන් අපි හිතමු දැන් අපි යම් ව්‍යංජනයක් හෝ බත් ආදී දේවල් පිළියෙල කරද්දී අපේ නිවසේ තිබෙන ධාතු මන්දිරයක හෝ බුද්ධ මන්දිරයකට පූජා කරනවා නම් බුද්ධ පූජාව හැටියට අපි තීරණය කරනවා නිවසේ ඉන්න පුද්ගලයන්ට මේ ප්‍රමාණය ඇති. භාගතුන් වහන්සේට මේ ප්‍රමාණය පූජා කරනවා කියලා තමන්ට අයිතියක් තියෙනවා. තමන්ගේ වස්තුවේ මේ ප්‍රමාණය මම දන් දෙනවා කියලා හිතන්න. නමුත් ඒ චේතනාව පිරිසිදු වෙන්නේ බුද්ධ සංඥාව සහිතවම පූජා කරන්න පුළුවන් වෙන්නේ එයින් වෙන ප්‍රයෝජනයකුත් හිතේ නැත්තම් විතරයි. අපි හිතමු දැන් ගෙදර ඉන්න බල්ලට හරි කඳ දෙනවා නම් ඉතුරු ටික, එහෙම නැත්තම් වැඩ කරන උදව්වට එන මිනිස්සුන්ට හරි, එහෙම නැත්නම් වෙන කෙනෙකුට හරි කණ්ඩ දෙනවා කියලා හිතේ සිතවිල්ලක් තියෙනවා නම් මේ බෙදෙන බෙදෙන වාරයක් වාස තමන්ගේ චේතනාවත් පිරිසිදු වෙනවා. මොකද ඉතුරු වුණොත් වැඩිපුර බෙදුවර කමන්නේ තව කවරට ප්‍රයෝජනයක් ගන්නවන්නේ කියලා චේතනාව වෙන්න පුළුවන්. දැන් ඒකට හොඳම උදාහරණයක් තමයි එක්තරා ගරු කටයුතු පුද්ගලයෙක් අපිට සඳහනක් කරා, දළදා මාලිගාවට පූජාවක් තියෙනවා. ඉතින් සේරු 32ක් පූජා කරන ව්‍යංජන 32ක් එක්ක ඒ දවස්වල බුද්ධ සංඥාව සහිතව පටන් ගන්න ඇති මේ කාරණාව. ඉතින් නමුත් අද කාලේ බොහෝ දෙනෙකුට සේරු 32ක් අහක යනවා කියන එක හිතට හරි වදයක්.
ඕනතරම් මේ ආහාර නැතුව කුසගින්නේ නැහැ ඉන්නවනේ කියන්නේ.
ඉන්නවනේ කියලා. නමුත් මේක අමතක වෙනවා මූලික පරමාර්ථය භාගතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න කියලා. දැන් අපි හිතමු අද කාලේ ඇමතිවරේ එහෙම නැත්නම් ගෙදර ප්‍රධානියා වෙනුවෙන් විශාල ප්‍රමාණයක් හදන්න පුළුවන්. හදලා ඒ ප්‍රධානියා එය පාවිච්චි කරනවද නැද්ද විසි කරනවද කියන එක හිතන්නේ නැහැ. අපි හිතමු නායක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට පූජාවක් සකස් කරගෙන කෙනෙක් සද්ධාවෙන් පූජා කරනවා. දැන් ස්වාමීන් වහන්සේ සියල්ලම වැළඳිය යුතුද? එහෙම දෙයක් නැහැ.
අනිත් කාරණේ මේ රටේ රජුරුවන්ටත් ව්‍යංජන 32ක් අඩංගු වෙනවලුනේ රාජභෝජනයටත්. ඉතින් ඇත්තටම අවංකව කියනනම් මම අහලා තියෙනවා මේ ව්‍යංජන 32ක බුද්ධ පූජාව ආරම්භ වෙලා තිබෙන්නේ මොකද බුද්ධ මන්දිරය රාජමාලිගාවේම මේ පරිශ්‍රයම තිබිච්ච නිසා දළදා වහන්සේ වැඩ හිටපු නිසා ඒ රජුරුවන්ගේ භෝජන සංග්‍රහයෙන් ව්‍යංජන 32ක බුද්ධ පූජාවක් ලැබුවයි කියලා. එතකොට රජ්ජුරුව මං හිතන්නේ ඒ 32ම එකම පිඟානකට දාගෙන වළඳනයි කියලා. ඒ වගේ
අපි අහලා තියෙන්නේ නම් රජ්ජුරුව බත් හැඳයි එක ව්‍යංජන හැඳයි වෙන වෙනම වළඳනවා. ඉතින් අර මේ ආහාරයට ගත්තා කියලා. ඉතින් ඒකෙදි ඇත්තටම දැන් බොහෝ දෙනෙකුට මේ 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 සේරු 32ක බත් ව්‍යංජන 32ක බත් විසි කරනවා නැත්නම් භාගතුන් වහන්සේට විතරක් පූජා කරනවා කියන එක දරන්න අමාරුයි. ඒ නිසා මේ හිතනවා එය ඉවත් කරාම කාට හරි කණ්ඩ දෙනවා නම් ඔන්න කමක් නැහැ කියලා. එතකොට තමන්ගේ චේතනාව දානමය චේතනාව අතහැරීමේ චේතනාව තියෙන භාගතුන් වහන්සේ විතරක් වෙනුවෙන්මද එහෙම නැත්නම් එය පරිහරණය කරන අනික් කාටත් සමගද පූජා කරන්නේ කියන එක මත තමන්ට තේරෙනවා තමන්ගේ බුද්ධ සංඥාවෙන් අතහැරීමක්ද තියෙන්නේ. එහෙම නැත්නම් අනික් ආහාරය ඇත්තටම ජීවමානව ආහාර ගන්න පුද්ගලය වෙනුවෙන්ද මේ අතහැරලා තියෙන්නේ කියන එක. ඉතින් එතන බුද්ධ සංඥාව අපිරිසිදුයි කියන්න පුළුවන් එහෙම දෙනවා නම් ඒ දෙද්දි සම්පූර්ණයෙන්ම භාගතුන් වහන්සේ පරිහරණය කරනවා නම් සියල්ල පරිහරණය කරත් කමක් නැහැ. භාගතුන් වහන්සේ කැමති ප්‍රමාණයක් පරිහරණය කළත් කමක් නැහැ කියලා භාගතුන් වහන්සේ වෙනුවෙම පූජා කිරීම තමයි බුද්ධ පූජාව කියන්නේ.
අනිවාර්යයෙන්.
ඉතින් ඒ නිසා අපිට පුළුවන් එය ඉවත් කරන්න විතරයි. ඉවත් කිරීමේදී යම් තැනකට අපි අපේ නිවසේ තියෙන දේවල් ඉවත් කරන විදිහට සාමාන්‍ය විදිහට ඉවත් කරන්න කියලා තමයි අපි අදහසක් පළ කරනවා නම් පළ කරන්නේ ඒ සම්බන්ධයෙන්. ඉතින් මේ නුවණැත්තෝ විමසලා ගන්න. ඉතින් තමන්ගේ චේතනාව පිරිසිදු කිරීම තමයි මේ බුද්ධඝම කියන්නේ. බුද්ධඝම කියන්නේ තමන්ගේ තියෙන ලෝභ සිතුවිල්ල, ද්වේෂ සිතුවිල්ල, මෝහ සිතුවිල්ල තමන්ගේ සිතෙන් ඉවත් කිරීම.
පුදු ක්‍රියාපටිපාටියකට ගොනුගත වෙලා ඒකට ඒකේ වහලුන් බවට පත්වලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවැරදි දේ කරන්න අවකාශය තිබෙනවා. මම කැමති අවසාන වශයෙන් දැනගන්න කාරණා දෙකක් එකට එකතු කරලා තමයි මේ නිසි කලට දන් දීම, සුදුසු කාලයට දන් දීමේ ආනිශංස තිබෙනවා. ඒ වගේම අල්ලාගෙන දීමේ විපාක තියෙනවා. ওই දෙක කොහොමද අපි ගලප ගන්නෙ? නැත්නම් පළමුවෙන් අපි නිසි කලට දන් දීමේ ආනිශංස ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ.
ඔව් දැන් සත්පුරුෂ දාන සූත්‍රයේහි තුන්වෙනි අංගේ තමයි නිසි කලට දන් දීම. මේ තිරය දැක්වෙන්නේ කොටස කාලේන කෝපන භික්කවේ දානං දත්වා. සුදුසු කාලයට භික්ෂූනි දන් දී යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති. යම් තැනක යම් යම් තැනක ඒ දානයාගේ විපාකය පහළ වෙනවා නම් අඩ්ඩෝච හෝති මහද්ධනෝ මහා භෝගෝ ආඩ්‍ය වෙනවා මහා ධන සහිත වෙනවා මහා භෝග සහිත වෙනවා කියලා කියලා තියෙනවා. ඊට අමතරව කාලාගතා චස්ස අත්ථා පචුරා හොಂತಿ කියලා කියන්නේ සුදුසු කාලයට ඒ දේ ලැබෙනවා. කාලාගතා නිකම්ම ආගතා නෙමෙයි කාලයට පැමිණි. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි බෙහෙතක් දන් දෙනවා. බෙහෙත දන් දුන්නාම අපිට බෙහෙත් පහල වෙන්න පුළුවන්. යම් ජීවිතයක ලැබෙන්න පුළුවන්. නමුත් අසනීප වෙන්න කලින් බෙහෙත ලැබිලා වැඩක් නැහැ. අසනීප වෙලා දුක් විඳතර පස්සේ ලැබිලා වැඩක් නැහැ. එහෙම නැත්නම් අපි මග ලෙඩ වෙද්දි අපේ ගෙදර බෙහෙත් පුරවලා තිබ්බත් වැඩක් නෑ. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ කාරණා හරියටම පල දෙන්න නම් සුදුසු කාලයට දන් දෙන්න ඕනේ. සුදුසු කාලයට සුදුසු ආකාරයට දන් දෙනවා කියලා විශේෂ ආනිසංසයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් ප්‍රාර්ථනාවත් මේකට විශේෂයෙන් වැදගත් වෙනවා. මම මේ දුන්න දාණය අර සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියලා කලින් සඳහන් කර පරිදි ඒ ධර්මවල පිළිතලා මේ දාණය මේ විදිහට මට පළ දෙන්න කියලා හිත ප්‍රාර්ථනාව පිළිwidetildeවීමත් මේ සුදුසු කාලයට දන් දෙන්න විශේෂ කාරණාවක් වෙනවා. අපි ඊට අමතරව කලින් වැඩසටහනේදී කාල දාන පහ ගැන සඳහන් කළා. ඒකත් මේකට සම්බන්ධයි. ඉතින් ඊට අමතරව කියන්න තියෙන්නේ අල්ලගත්ත නැති හිතින් දන් දීම කියන එක. දැන් බොහෝ දෙනෙක් දානය දීලා ඒ දාන වස්තුව පරිහරණය කරන්නේ කොහොමද කියලා විමසලා බලන්න හරිය කැමතියි. ඉතින් ඒ කාරණාව නම් අතිශයින්ම අඥානවන්තයි කියලා කියන්න පුළුවන්. මොකද මේ තමන් සම්පූර්ණයෙන් අතහරින්න නැතුව දන් දුන්නාම ලැබෙනවා කියලා තියෙනවා. නමුත් ලැබුණට පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ කියලා. දැන් මේ කාරණාව සත්පුරුෂ දාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අනග්ගහිත චිත්තෝ කෝපන භික්කවේ දානං දත්වා අල්ලාගත නැති හිතෙන් භික්ෂූනි දන් දී යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තති යම් යම් තැනක ඒ දානයාගේ විපාකය පහළ වෙනවද අඩෝච හෝති මහද්ධනෝ මහා භෝගෝ ආඩ්ඩවේ මහා ධනවත්වේ මහා භෝග සහිත වේ කියලා තියෙනවා. උලාරේසුච පංචසු කාමගුණේස් භෝගාය චිත්තං නමති කියලා කියන්නේ උසස් පංචකාම ගුණයන් පරිහරණය කරන්න සිත නැමෙනවා. දැන් බොහෝ දෙනෙක් බයයි මේ උසස් පංචකාමයේ කියන එක බුද්ධ ආගමේ තියනවාද කියලා බලන්න දැනගන්න. උසස් පංචකාමයේ තියනවා. මොකද පංචකාමය කියන එක එකපාරට අපි අතහරින දෙයක් නෙමෙයි. මේ ලෝකයේ උසස් දේවල් පහක් දේවල් ආහාරවලිනුත් උසස් පහක් වස්ත්‍රවලින් උසස් වස්ත්‍රයක් පහත් වස්ත්‍රයක් කියලා මේ පංචකාමයේ පිළිබඳව සුවඳ වර්ග වුණත් උසස් සුවඳ පහත් සුවඳ කියලා තියෙනවා. දැන් ඉතින් දැන් අපේ වෙලා තියෙන්නේ උසස් පූජාවන් වල නම විතරයි අද කාලේ තියෙන්නේ. ඒ පූජාව ටික පහත් වෙලා තියෙනවා. දැන් මේ හඳුන් කූර වගේ දෙයක් සඳහන් කරද්දි සමහරව නම් ඉතින් විරුද්ධයි මේ කතා කරද්දි. නමුත් හඳුන් කූර කියලා පාවිච්චි කරලා තියෙන්නේ හඳුන් ගහේ අරටුව. හඳුන් ගහේ අරටුව ඊටාම වටිනවා සහ ඊටාම සුවඳවත්. ඉතින් හඳුන් ගහක් කියන මේ අඟල් 6ක විතර විශ්කම්බයක් තියෙන හඳුන් කඳක මේ ඊටාම කුඩා ඇඟිල්ලක් විතර හරයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ හරයකින් අරටුවකින් හදාගත්ත කූරක් දල්වන්න පුළුවන් නම් ඊටාම හොඳයි. නමුත් අද අපි දල්වන හඳුන් කූර හදලා තියෙන්නේ මොකෙන්ද කියලා හොයලා බලුවොත් මේ හඳුන් කූර පූජාව අර ඉස්සර සඳහන් කරපු හඳුන් කූර පූජාවමද කියලා කෙනෙකුට දැනගන්න පුළුවන්. මේ අපි මේ ඉරට්ටක් පාවිච්චි කරලා ගොම යොදලා වෙනම සුවඳ වර්ග કૃතිම සුවඳ වර්ග කවලා තමයි දැන් හදන්නේ. ඉතින් අර තරම් සානිසංශයක් ලැබෙන්නේ නැහැ කියන්න පුළුවන්. පූජා නොකර ඉන්නවට වඩා සුවඳ පූජා කිරීම හොඳයි. නමුත් උසස් පූජාවක් අර කලින් අපේ සද්ධාවන්තයන් දන් දුන උසස්ම පූජාව නෙමෙයි. එහි නම තියෙනවා. නමුත් එහි ඇතුළ මේ අඩංගු දෙ දැන්ට නැහැ. ඉතින් අර ඒ වගේ මේ ඒ උසස් වූ පංචකාමයේ පරිහරණය කරන්න හිත නැමෙනවා කියන මේ කාරණේදී අපුත්තක සිතානෝ ගැන සඳහන් කරන්න ඕනේ. මොකද දැන් බොහෝ දෙනෙක් දන් දීලා මේ ඒ දේ සමහරලාට ඉල්ලන්නත් කැමතියි. සමහරලාට පාවිච්චි කරන විදිහට පාලනයට මේ මැදිහත් වෙන්න කැමතියි. ඉතින් සම්පූර්ණයෙන්ම අතහැරලා යම් පුද්ගලයෙක්ට දෙනවා නම් ඒ පුද්ගලයාට අයිතියක් තියෙනවා නම් හරියට අපි අයිතිය බාර දෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ පරිහරණය කරන්න. නැහැම නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ පැත්තකින් තියන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ බඩුව කඩලා දාන්න. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන් කැමති කෙනෙකුට දෙන්න. අන්න එහෙම සම්පූර්ණ අයිතියක් සහිතව කෙනෙකුට තමන්ගේ බඩුව තමන්ගේ කියන කමින් තමන්ගේ අයිතිවාසිකම අතහැරලා දෙනවා නම් ඒ තමයි නියම අතහැරීම කියන්නේ.
සමහර උපාසකම්මල ඇඳක් පූජා කරලා ස්වාමීන් වහන්සේගේ සතපෙනවද කියලා බලලත් අපි හඳුරන්නේ අපි දීපු ඇඳේද දැන් සතපෙන්දි කියලාත් වරින් වර අහලා ස්වාමීන් වහන්සේලාට කරදර කරන අවස්ථා අපි දැකලා තියෙනවා. කෙසේ වෙතත් හරි ඔබ හැමදෙනාගේම සාමාන්‍ය ජන ජීවිතයේ දාන් දෙන ආකාරය, බුද්ධ පූජාව තබන ආකාරය, බුදු පූජාව අස්කරන ආකාරය, අත්තර දන් දීම, ඒ වගේම සුදුසු කාලයේදී දන් දීම ආදී වැදගත් කරුණු කාරණා රාශියක් අද දවසේ අපිට කතා කරන්න පුළුවන්කම ලැබුණා. කාලය හරස් වෙනවා, තවදුරටත් ඉදිරියට යන්නට අපිට. නමුත් ඔබ හැම දිනාටම සුභවාදී බලාපොරොත්තුවක් ආරංචියක් අපි තබන්න කැමතියි. ඒ තමයි හැම මාසකම අවසන් ඉරිදා දවසේ උදැසන 8 සිට දහවල් 1 දක්වා මෙම අපේ වැඩසටහනට සම්බන්ධ වෙන සම්පත් දායකයන්න් සමිඳ රණසිංහ මහත්මයා විසින් මෙහෙවන ධර්මදේශනාමය, ධර්ම සාකච්ඡාමය, භාවනාමය වැඩසටහනක් කොළඹ බෞද්ධ ලොකු මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පවත්වන්නට කතිකාව කරගෙන වැඩපිළිවෙල යොදාගෙන තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන්කම තිබෙනවා ඒ සඳහා සහභාගී වෙන්න. මේ හෙට දිනේ ඉරිදා නොවේ, ඊළඟ ඉරිදා දවසේ, හරියටම කියනවා නම් 26 වෙනි ඉරිදා ඔබට පුළුවන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවට පැමිණෙන්න උදැසන 8ට. එහිදී මේ සාකච්ඡාවන් ඔබට බොහෝ තොරතුරු දැනගනිමින් සහභාගී වෙන්න පුළුවන්. අපි යථා කාලයේදී බලාපොරොත්තු වෙනවා මේ කංකා විතරණී වැඩසටහනත් එම ස්ථානයේ සිටම පටිගත කරන්න. ඒකට කාරණා දෙකක් එක විට සිද්ධ වෙනවා. ලෝකෙටම ධර්ම සම්නිවේදනය කරන්නේ පටිගත කරනවා. එතනට පැමිණෙන ධර්මාභිලාෂී ඔබ සැමට එයින් විපුල ඵල ප්‍රයෝජන ලැබෙනවා. ඊට අමතරව තලවතුගොඩ හෝකන්දර පාරේ සුගතාරාමෙහි සෑම මාසකම පළවෙනි සෙනසුරාදා සවස 3ට භාවනා වැඩසටහනක් පැවැත්වෙනවා. ඉතින් වෙසක් පොහොයට පෙර දින තමයි මෙවර මේ පින්කම් සිද්ධ වෙන්නේ. නැත්තම් මේ භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ තලවතුගොඩ හෝකන්දර පාරේ සුගතාරාමේදී තමයි මේ පැවැත්වෙන්නේ. මේ මාසේ 3 වෙනිදා සවස 2 සිට 4 දක්වා ධර්ම සාකච්ඡාව සුගතාරාමේ පැවැත්වෙනවා. ඉතින් මේ පොහොය දවසේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ යත් අපි ඔබට සිහිපත් කරනවා. ඉතින් මේ ආකාරයට ධර්ම දාණයටම නැඹුරු වෙච්ච සිතකින් යුක්ත නිරතුරුව නිස්සරණ ධ්‍යාසයෙන්ම මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට ප්‍රචලිත කරන්න, ලෝකයේ වටා ව්‍යාප්ත කරන්න නිරතුරු වෙහෙසෙන සමිඳු රණසිංහ මහත්මයාට අපි අපේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම අද දවසේ වැඩසටහන සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නට යෙදුනේ නවසීලන්තයේ පදිංචි අපහිතවත් ශ්‍රද්ධාකාමී කුමුදුනි ලියනගේ මහත්මිය. එතුමියගේ මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය මෑණියන් එල්.සී. විජේ වික්‍රම අබේ වික්‍රම මහත්මිය, ඒ වගේම පියාණන්ගේ මියගිය දවස හැටියට ඊයේ දවස තමයි සඳහන් වෙන්නේ, නැත්නම් අප්‍රේල් මාසේ 17 වෙනිදා. ඉතින් අද ඒ ආදරණීය පියාණන් වෙනුණු සුමති අබේ වික්‍රමතුමා වෙනුවෙනුත් මේ උතුම් පින්කමට ඇය දායක වෙනවා. ඒ වගේම සහෝදරයා දීප්ති අබේ වික්‍රම මහත්මයාත් මියගිය ඒ තුන් දෙනාම වෙනුවෙන් තමයි කුමුදුනි ලියනගේ මහත්මිය මේ සඳහා සදැහැති දායකත්වය දක්වන්නේ. ඉතින් මේ මියගිය ඥාතිත මිත්‍රාදීන්ට තමන්ගේ නමින් නැසීමිය පරලෝකීය හැම දිනාටම උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේ හමු වීමේ අපේක්ෂාව ඇතිව අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ අනතුරුව.
ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිද්ඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිද්ඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා මහිද්ඛා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුඛා පමුච්ඡතු. සාධු සාධු සාධු. ඔබ සමට තෙරුවන් සරණයි.